ගීතයේ උණුසුම් දෙතොලින් සෞරදත්තේ රත්සර දෙක පුලට ඉමිහිරේ හාතු පුදන්නට රෑ ඉරපානේදී හමුවෙමු.
ආභාසය හා අනුකරණය කියන වචන දෙක සුළුවට පෙනුනට බොහෝම දුර දිග යන මාතෘකා වගේ දෙකක්. අනුකරණය ගැන නම් ඒ තරම් කතා කරන දෙයක් නැහැ. අනුකරණය හරිම පහසු දීන දෙයක් නිසා. දිගින් දිගටම මේ දවස්වල ඇන්ටන් චෙකෝව්ගේ කෙටි කතා මට කියවන්න නෙමෙයි අහන්න ලැබුණා. ජීවිතේ විශාල අත්දැකීම් ඇති අපේ බණ්ඩාර ගුරුතුමා මේ දවස්වල ඇන්ටන් චෙකෝව්ගේ කෙටි කතා පොතක් මුද්‍රණයට ලේස්ති කරනවා. ඇන්ටන් චෙකෝව්ගේ ප්‍රකට කතාවන් උණු ද ග්‍රාස් හොපර් වගේම ඒ තරම් පරිවර්තනය නොවුණු ඉතාමත් මාහැඟි රත්තරන් කෙටිකතා දුර්ලභ ප්‍රස්තුත ඒ නිර්මාණ පෙළේ තියෙනවා. ගුරුතුමාගේම හඬින් ඒ පරිවර්තන කියවනකොට අවුරුදු 30-40 අතීතයට යනවා. පුංචි දරුවෙක්ව ඒ හඬින්ම අප ඇසු ඒ පාඩම් අපට මතක් වෙනවා. හොඳ නිර්මාණයක් මොන තරම් වටිනවද කියලා තේරෙන්නේ ඒ නිර්මාණයේ දවසින් දවස අප තුළ ඇති කරන විවිධ වූ පරිවර්තනයන් නිසා, පරිණතභාවයන් නිසා. ඒ දවස්වල ඇන්ටන් චෙකෝව්ගේ කතාවක් කියවනකොට නුදුටු පුදුම ගැඹුරක්, වටිනකමක් අද ඒ කතාවම කියවනකොට දැනෙන්නේ ඇයි? එක හේතුවක් තමයි මං හිතන්නේ ඒ කාලය තුළ අපි ලැබපු අත්දැකීම්. මොකද අපි ජීවිතේ බොහෝ අත්දැකීම් වලට ලක් වෙලා තමයි මේ දෙවෙනි හෝ 10-12 වෙනි කියවීම කරන්නේ. එකම නිර්මාණය වුණා. උදාහරණයක් ගත්තොත් චෙකෝව්ගේ ඩාලින් කතාවේ ප්‍රධාන චරිතය ඔලියන්කා. එදා අපි බලපු විදිහට නෙමෙයි අද අපි ඈදිහා බලන්නේ. පුදුමාකාර මානව භක්තියක්, සමතුලිත සිතුවිලි ක්‍රමයක්, පහන් සංවේගයක් හිතේ දරාගෙන තමයි අපිට අද ඔලියන්කා පේන්නේ. එදා ඒ ගැහණු චරිතය අප තුළ ඇති කළ හැඟීම නෙමෙයි අද ඇති කරන්නේ. අද අපට එදාට වඩා ඒ චරිතය වැටහෙනවා, ඇඟට දැනෙනවා. පරිණත වෙනවා කියන්නේ එකාතකින් මේක තමයි. ඉතින් මං කතා කර කර හිටියේ අනුකරණය හා ආභාෂය කියන වචන දෙක, එහෙම නැත්නම් මාතෘකා දෙක ගැන. අපි කතා කළේ ඇන්ටන් චෙකෝව්ගේ කතා ගැන නිසාත්, ආභාෂය හා අනුකරණය ගැන නිසාත් මට හිතුණා චෙකෝව්ගේ ප්‍රකට ලක්ෂණය ගැන කියන්න. ඇන්ටන් චෙකෝව් කියලා තිබුණා ඔහුගේ රචනා ශෛලියට නැත්නම් සාහිත්‍යික ගමනට පුදුම විදියට ගීද මෝපසං බලපෑවා කියලා. මෙන්න මේ ප්‍රකාශය තමයි අපට වැදගත් වෙන්නේ. ඔබට වෙලාවක් තියෙනවා නම් සසඳලා බලන්න. හැබැයි ඔන්න වරද්ද ගන්න නම් එපා. මම මේ කියන්නේ මෝපසාන් ගැන, හොඳද? හිටපු ගමන් නම් පටලැවෙන නිසායි මං එහෙම කිව්වේ. ඉතින් මෝපසාන්ගේ කෙටි කතා බැලුවම නම් ඇන්ටන් චෙකෝව්ගේ කතාවල මායාවක්වත් ඒවයි ගෑවිලා නැති බව පේනවා. ඒ වගේම චෙකෝව්ගේ කෙටි කතා කියවනකොට මොනම හේතුවකටවත් මට නම් මතක් වෙන්නේ නැහැ මෝපසාන්ව. මෙන්න මේ අදහස තමයි මං කිව්වේ. චෙකෝව් එහෙම කීවේ ආභාෂය ගැන වෙන්න ඕන. මෝපසාන්ට විෂය වුණු චරිත නෙමෙයි ඇන්ටන් චෙකෝව්ට විෂය වුණේ. චෙකෝව් දැක්කේ රුසියාව, ප්‍රංශෙ නෙමෙයි. චෙකෝව් පුදුම විදියට මිනිස්සුන් දුක් විඳිනවා දැක්කා. ඒ හැබැයි දරිද්‍රතාවෙන්, එහෙම නැත්නම් අතමිට සරු නැතිකමටම නෙමෙයි. මිනිස්සු සපත කියලා විපති ගැලී හිටපු හැටි. ග්‍රාස්හොපර් විතරක් ගත්තත් හොඳටම ඇති. හැබැයි කිසිම වරදක් නොකරපු ඩිමෝව් වගේ දොස්තර කෙනෙක්, මුනිවරයෙක් වගේ මිනිහෙක් අනියවාර්තේ අකාලේ මැරුණ හැටි ඇන්ටන් චෙකෝව් පෙන්වුවේ කොහොමද? වෙලාවකට චෙකෝව් ෂේක්ස්පියර් වගේ වුණාද? නෝබල් බ්‍රූටස් කියලා මාක් ඇන්ටනිට කියලා අපිව උමතු කළේ බ්‍රූටස්ට එරෙහිව. හරියට නිකම් බෝධිසත්වෙක් වගේ කිසිම විදියකින් බනින්නේ නැතුව බ්‍රූටස්ට, මතකද? නවකතාවක හරි යම් සාහිත්‍ය නිර්මාණයක මූලික ලක්ෂණය කතාන්දරයක් කියාපෑමේ රසය නෙමෙය කියලා ප්‍රංසෙන්න අදහසක් තියෙනවා. ඒ මෞරොයිස් කියන ප්‍රංස විචාරකයාගේ අදහස. ඊ.එම්. ෆොස්ටර් නම් කියන්නේ වෙන කතාවක්. සිදුවීම් මාලාවක්, සිද්ධි දාමයක්, කාලානුරූපව විස්තර කිරීමක් ඔහු කතාන්දරය විදියට දැකලා, හැබැයි මෞරොයිස් කියන්න වගේ හුදු කතාව කියන ක්‍රමයට එරෙහි වෙනවා. මට අද වගේ මතකයි තිස්ස අබේසේකරයන්ගෙන් සිනමාව උගනිද්දි මේ ඊ.එම්. ෆොස්ටර්ගේ කියමන ඔහු අපට ඉතාමත්ම රසවත්ව කියලා දුන්නා. රජු මිය ගියේය, ඉන්පසු රැජිනද මලාය. ඒ එක ලේඛන ක්‍රමයක්. මේ තවත් ලේඛන ක්‍රමයක්. ඒ සිද්ධියමයි. රජතුමා මිය ගියේය, රජුමල සොවින් තැවි දේවියද මිය ගියාය. මේ ලේඛන ක්‍රම දෙකේ වෙනස තිස්ස අබේසේකරන් අපට විස්තර කළේ තිරරජනේදී වුණත් කොහොමද ඊ.එම්. ෆොස්ටර් වගේ අයගේ අදහස් අපට බලපාන්නේ කියලා. නවකතා, කෙටිකතා වගේ ගද්‍ය නිර්මාණවල තියෙන ලක්ෂණ තමයි මං ඔබට කිව්වේ ඇන්ටන් චෙකෝව්ගෙන් පටන් ගත්තු ආභාෂයේ ඉඳගෙන. අනුකරණය පිට දැකපු ආභාෂයේ පිහිටට ගත්තු මහගමසේකර මොනතරම් සාහිත්‍ය රත්නයන් අපට පළඳවනවද? තාගෝර්තුමා ගීතාංජලි ව්‍යාද මයින්ඩිස් විතවුට් ෆියර් කියන කවිය බහලනකොට ඒ වගේ නොබෙල් තෑගින් නොදිනපු අපේ නිකම්ම සේකර බලන්න ඒ වචන අපේ රටට ගත්තු හැටි, අමරදේවයන් මේ විශ්ව සත්‍ය තේරුම් ගත්තු හැටි අහලා බලන්න. පණ්ඩිත් අමරදේවයන් තමන්ගෙන් නතර නොවි තවත් පරපුරකට ඒ සුවඳ බෙදා දීපු හැටි සුනිල් ඉදිරිසිංහන්ගේ යුගයට. පටු අදහස් කියන පවුරු නොබැඳුණු, ලෝකෙ කැබලිවලට නොබැඳුණු, ඥානයම නිවහල්ලුණු ඒ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි.
පතු අදහස් නම් පවුරෙන් ලෝකය කැබලිවලට නොබැඳි, ඥානය නිවහල්වි පියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිදෝ. නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ. සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ? ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජලධාරාව තල්කයේ සිඳි ගිලි නොගිලේ. ඒව නිදහසේ ස්වර්ගරාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ. පසුනු බසින වීරිය පිරිකුන් බව දෙසට නැත විදහා සදාදියුණුවන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ? ඒ නිදහසේ ස්වර්ගරාජයක මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ. මතු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදි, ඥානය නිවහල්වි දියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිදෝ? ඒ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ වටිනා බණකතා දේශනා විවිධ පුස්තක වගේම දාර්ශනික බුද්ධිමය සම්පත් ගැන අද පරම්පරාව කොතරම් දුරට දැනුවත්ද කියලා මං කොහොමද මනින්නේ? ඒ වුණාට බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් මේ රටේ සංඝ පීතෘවරයෙක් කියන අදහස බුද්ධාගමිකයන්ටත් වඩා අබෞද්ධයන් පවා පිළිගත් ප්‍රකට කරුණක්. ඉතින් මට මතකයි වරක් දෙසතිය සඟරාවේ උන්වහන්සේ ගැන කවරේ කතාවක් ලියා තිබුණා ගාමිණී විජේතුංගයන් විසින්. අපේ හාමුදුරුවන්ගේ ඉතාමත් ශාන්තවත් පහන් ප්‍රීතිය පිළිබිඹු කරන කදිම පින්තූරයකින් හැඩවුණු ඒ පිටකවරේ තිබුණු ශීර්ෂය නොහොත් කැප්ෂනය මට අද වගේම මතකයි. මතකද ඔබට මම පෙර සතිය කිව්වා ගාමිණී විජේතුංගයන්ගේ මේ සබ් කැප්ෂනවල තිබුණු අමුතු විලාශය ගැන? බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් ගැනත් ගාමිණී විජේතුංගයන් යොදලා තිබුණේ සුවිශාල අකුරින් අමුතුම මාතෘකාවක්. ඒක තමයි බලන්ගොඩ බුදු පුතා. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ සිල්වත් මුහුණත් එක්ක බලන්ගොඩ බුදු පුතා කියලා දුටුවම මට ඇතුණු හරිම හිත සසලවන නමුත් භක්තිමත් හැඟීම කොහොමද මං තවදුරටත් ඔබට කියලා දෙන්නේ. අප ඉපදෙන්න කලින් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඉතා ඈත අතීතයේ කෙටි කතාවක් ලියා තිබුණලු. බලන්ගොඩ බුදු පුතා ශීර්ෂය එක්ක ඒ අදහසත් එක්ක ගත්තම මේ කතාව හරිම වැදගත්. අපේ හාමුදුරුවන්ගේ කෙටි කතාව හරිම අසම්මත අපූර්ව අභියෝගාත්මක එකක්. කතාව දල වශයෙන් මෙන්න මේ වගේ. මෙන්න මේ ලෝකේ කලියුගයක් වෙච්ච කාලේ ලංකාවට අපේ බුදුහාමුදුරුව වඩිනවා වෙස්වලාගෙන. නොයෙක් විදියෙන් අපේ මේ බුදුහාමුදුරුව මේ චීවරේ හැඳි චරිතය අනුකම්පාවක් අවධානයක් ලෝකෙන් ලබා ගන්න කරන උත්සාහය කතාවේ ඇතුළත් වෙන්නේ. හැම ආරාමයකටම සිද්ධස්ථානයකටම ගිහාම මේ පැවිදි තැනැත්තා එළව ගන්නවා. හැම තැනම වාණිජ හුලඟට අහුවෙලා විවිධ ව්‍යාපාර ඉතාමත් නොපහන් නොදැමුණු දේ සිද්ධ වෙනවා. බුදු හාමුදුරු මේ සේරම වෙනත් චරිතයක් විදියට මේවා බලාගෙන ඉන්නවා. උන්වහන්සේගේ ධර්මයට ගිය කලගෙන උන්වහන්සේ තනිවම කම්පා වෙනවා. මේ කම්පාවෙන් තැනින් තැන මේ ආශ්චර්ය නැරඹීමයි අපේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ කෙටි කතාව වෙන්නේ. කතාවේ අන්තිමට යනකොට තත්ත්වය දරුණු වෙනවා. මේ ඔලුගුවක් අරගෙන ආපු කරදරකාරයා එළවා දමන්න තීරණය කරනවා. ඉතින් බුදුහාමුදුරුවන්ම වෙස්වලාගෙන මේ කලියුගයේ වින්නහිය දකින විස්තරය තමයි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ කෙටි කතාවේ දිගින් දිගටම විස්තර කරන්නේ. ඕනෑම දර්ශනයකට ආගමකට වෙන්න පුළුවන් මේ විපැත්තියට මූලික හේතුව වාණිජකරණය, කාර්මිකකරණය වීම වගේම විවිධ ප්‍රතවල අභූත දේවල්වල එල්බ ගැනීම නොවේද? සැබෑ ධර්මය දර්ශනය හිසින් ගත්තොත් මේ විපත කවදාවත්ම වෙන්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂය. මේ කෙටි කතාවට දශක 4-5ක් විතර ගියාට පස්සේ කොහොමද මේ ප්‍රස්තුතයේ වස්තු බීජ කලා නිර්මාණයකට පෑහෙන්නේ? ඒක තමයි වැදගත්. බලන්ගොඩ බුදු පුතා සෑහෙන කාලයකට ඉස්සර කිව්වේ බුදුහාමුදුරු යලි වෙස්වලාගෙන ආවනම් අත්විඳින දේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කොහොමද ඒ සිතුවිල්ල වෙනත් විදියකට දැක්කේ? 80 දශකේ මේ ගීතේ බිහි වෙනකොට අද වගේ බහු නාලිකා තිබුණේ නැහැ. රසිකයෝ අනේ අපොයි කියද්දි මේ ගීතේ තහනම් වුණා. එදා මේ වගේ ගීත රාශියක් පොකුරු පිටින් තහනම් වුණා. මේ ගීතය අහද්දි ඔබට අපූර්ව සිතුවිල්ලක් එන්න ඕනේ මං හිතන්නේ. ඒ කියන්නේ මේ වගේ ගීතයක් තහනම් කරන උදවිය මේ ගීතයේ කියන අධර්මිෂ්ඨයන් විය යුතුයි නේද කියලා. 80 දශකේ ගුවන් විදුලියේ වැඩ කරපු ටිකක් හිතුවක්කාර කෙනෙක් මේ ගීතය ප්‍රචාරය කරා නම් ගුවන් විදුලියේ එයාට නම් දෙයියන්ගෙම පිහිටයි. මේ ගීතය ඇහු කාලේ අපට මොන තරම් ඒක නහර ඇට මිදුළු වලට දැනුණොද කියනවනම් බොහෝ ආගමික සිද්ධස්ථානවලට ගිහාම ඒවායේ තිබුණු වෙළඳ ගතිය එක්ක මේ ගීතේ මුල් වචන ටික අපට ඉබේටම කියවුණා. මේ ගීතේ අහන්න ඉස්සර තව දෙයක් ඔබට කියන්න ඕනේ. ගීත කියන ජාතියෙන් මුදු මොලොක් මිහිර වගේම වෙලාවකට සමාජයේ යම් තරමකට හරි ඥානනය කරන්න ඕන කියන එක ඔබට හිතෙනවද බලන්න. සමහර විට සමහර දේවල් කියවෙන විදිය ඍජු වෙන්න පුළුවන්. ඒත් ගීතේ හැම පේලියක්ම ඇහුවම ඔබට හිතෙනවනම් අනේ මේක අපි අත්දැක්ක නේද කියලා. ඒක නේද වැදගත්. රෝහණ වීරසිංහ, සුනිල් ආරිරත්න, නන්දා මාලනි වෙත වාරණය ගෙන ආපු පොකුරක් ගීතවලින් එකම එක ගීතයක් තමයි මේ. වර්ණවත්ව දිදුලන කුටියේ දෙවියන්ට වැටෙන පඳුරු පාක්කුඩම් වලින් තමයි බුදුහාමුදුරුව රැකෙන්නේ. බුදුහිමියන්ටත් කලියුගයේ දෙවියන්ගේ පිහිටයි.
පොළොන්නරු යුගයේදී විද්‍යා චක්‍රවර්තීන් බුත්සරණ ලිව්වේත්, කෝට්ටේ යුගයේදී වීදාගම හාමුදුරුවන් බුදුගුණාලංකාරයේ ලිව්වේත්, දේවවාදයෙන් යටපත් වූ බුදුදහම නගා සිටුවීමටයි. මේ වූ කලී එවන් කෘතියකට කාලය එළඹ ඇති බව මතක් කර දීමකි.
පස්වාන් දසරවල් පංචවර්ම ශ්‍රී ලංකාව මුළුමහත් ජනපදයේ වජිරින් චන්දරද්දාට දේශේ දූත පරිදේවලල්ල සතර මහා දේවාලය ඇතුළත් දේශලා බලා වැඩවා දරනවා.
දෙවියන්ගේ පීඩයි.